कल्याण मित्र वरुणी, मुलिन में पिन्नतुन हम दिनाम निलंब भावना मध्य स्थानेट भूम आदरें इवगेन गौरवें पिलिगन्नो දැක පුරුදු මොහුණු නැවත දකින්නට ලැබීම සතුටට හේතුවක්. මේ මධ්‍යස්ථානයේදී විවිධ භාවනා වැඩසටහන් වලදී මුණ ගැසුණු කල්‍යාණ මිත්‍රයන් මේ වැඩසටහනේදීත් දකින්ට ඉන්නවා. ඒ වගේම මේ මධ්‍යස්ථානයේදී නොවුනත් බාහිරව පැවැත් වූ භාවනා වැඩසටහන් වලදී මහනුවරදී කොළඹදී එකට එකතු වී භාවනා කළ යෝගීන් කල්‍යාණ මිත්‍රයන් මෙතන වාඩි වී සිටිනවා. ඒ වගේම අලුත්ම මුහුණුත් දකින්න තියෙනවා. එක් පැත්තකින් කල්‍යාණ මිත්‍රවරුනි, අප කවුරුවත් කාටවත් අලුත් නැහැ. එකම දේ අපට මතක නැතිකම පමණයි. අපට අතීත සම්බන්ධතා, ඥාති සම්බන්ධතා මතක නැහැ. මතක නැතිකම නිසා කෙනෙකු මුණ ගැසුණාම කතා කළාම හිතෙනවා මේ පළවෙනි හමුවීම කියා. නමුත් ඇත්තනම් මේ සසර කියන්නේ ඇත්තක් නම්, එහෙම දෙයක් තියෙනවා නම් කිසිදු හමුවීමක් හෝ මුණ ගැසීමක් හාපුරා කියා පළවෙනි වතාවට නෙමෙයි වෙන්නේ. බොහෝ වාර ගණනාවක් මව්පියන්සේ, දූ දරුවන්සේ, සහෝදර සහෝදරියන්සේ මුණ ගැසෙන්නට ඇති. එසේම ඒ ඥාති සම්බන්ධතා කෙසේ වුවත් මේ දහම් මගෙහි යම් යම් පියවරවල් අප හැම දෙනාම එකට සාමූහිකව තබන්නට ඇති. එකට බණ අහන්නට ඇති. එකට එකතු වී ධර්ම සාකච්ඡා කරන්නට ඇති. එකට බවුන් වඩන්නටත් ඇති, දන් දෙන්නටත් ඇති. සිල් පුරන්නටත් ඇති. එබඳු අතීත ආධ්‍යාත්මික උරුමයක් තිබෙන නිසායි යලි යලි මෙබඳු දහම් වැඩසටහන් වලදී අප මුණ ගැසෙන්නේ. එම නිසා කල්‍යාණ මිත්‍රවරුනි, වර්තමානයේ කෙබඳු ඥාති සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා තිබුණත් නැතත් අතීතේ කෙබඳු නෑදෑකම් හිතවත්කම් තිබුණත් නැතත් අප හැම දිනාටම මේ දහමත් එක්ක තිබෙන්නේ නොබිඳුනු සම්බන්ධතාවයක්. නොබිඳුනු එනිසයි මෙතනදිත් මේ දහම අපට ගැහෙන්නේ. මෙතන කියන්නේ මේ වර්තමානයේදීත් කොපමණ පිරිසක් මේ පෘථුවියේ මේ මිහිතලයේ මිනිස්යන්සේ උපදිනවද? තව විදිහකට කියනවා නම් කොපමණ සංඛ්‍යාවක් මේ මහ පොළවට එනවද මිනිසුන්සේ? සංඛ්‍යාලේඛන මට වඩා මේ කල්යාණ මිත්‍රයන් දන්නව ඇති. දිනකට කොපමණ දෙනෙක් මිනිසයන්සේ මේ මහ පොළවට එනවද මිනිසුන්සේ? එසේ පැමිණ කිසියම් කාලයක් සමහර විට සම්පූර්ණ ජීවිත කාලයම අවුරුදු 80ක් 70ක් 90ක් 50ක් 60ක් මේ මහ පොළවේ ජීවත් වී මහ පොළවේ සමුගන්නවා. එතකොට කී දෙනෙක් සමුගන්නවද කියන එකත් සංඛ්‍යාලේඛන වලින් තියෙනවා. තන මිනිසුන්සේ පැමිණෙන සංඛ්‍යාව මේ මහ පොළවට එක දවසක මිනිසුන්සේ පැමිණ කිසියම් කාලයක් ජීවත් වී මහ පොළවෙන් සමුගන්නා සංඛ්‍යාව. තන කිසියම් දවසක ජීවීන් මිනිසයන් මේ මහ පොළවේ බිහි වෙන්නට පටන් ගත්තද එදා මෙදා තුර කල්යාණ මිත්‍රවරුනි කෝටි ගණනක් ප්‍රකෝටි ගණනක් බිලියන ගණනක් ට්‍රිලියන ගණනක් මේ මහ පොළොවට එන්නට ඇති ඔබ මාවැනි මිනිසුන්සේ. කිසියම් කාලයක් මේ මහ පොළොවේ ජීවත් වන විට මුණ ගැහෙන ප්‍රශ්න සහ අභියෝග සමග ගැටෙමින් විසඳමින් විසඳුම් හොයාගනිමින් විසඳුම් නැතිව ලොකු අරගලයක් කොට දිනක සමුගන්නට ඇති කෝටි ගණනක්. එයින් කීයෙන් කී දෙනාටද දහම මුණ ගැහෙන්නට ඇත්තේ? දහම මේ දහම් මග හිතෙන්නට පිළිවන් මේ දහම හරීම සුලබයි, හරිම ලාභයි, හැම තැනම තියෙනවා. විශේෂයෙන් මෙකල මේ නූතන මාධ්‍ය තාක්ෂණ මෙවලම් එක්ක දහම ඉතාම ලාභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. දහම අහන්නට කියවන්නට ඇති අවස්ථා බොහොමයි. එම නිසාම මේ දහම අහන්නට තිය ලැබීම දුර්ලභ කාරණයක් කියා ඒ ප්‍රකාශය ගැන කෙනෙකුට සැකමත් වෙන්නත් පුළුවන්. එහෙම ඇත්තටම දුර්ලභද? දහම ධම්මස්සවන ධර්මශ්‍රවණය දුර්ලභ දෙයක්ද? කොපමණ පහසුවෙන් අහන්න පුළුවන්ද? ඕනෑම තැනක වාහනේ පදවන ගමන්, නිදාගෙන ඉන්න ගමන්, කෑම කන ගමන්, වැඩ කරන ගමන්, නාන ගමන්, ඕනෑම වෙලාවක. එක් පැත්තකින් කල්යාණ මිත්‍රවරුනි මේ දහම පෘථුවියේ මේ පොළොවේ පවතින්නේ බොහොම ටික කාලයක්. බොහොම ටික කාලයක්. අප දන්නා විදියට නම් අප දන්නා ඉතිහාසය නම් අවුරුදු 2600යි. ඊට කලින් තිබුණේ නැහැ. 2600කට කලින් දහම තිබුණේ නැහැ මේ අප දන්න මිනිස් ඉතිහාසයේ. අවුරුදු 2600ක් කියන්නේ මිනිස්සෙකුගේ ජීවිත කාලය පැත්තෙන් බැලුවොත් නම් ටිකක් දිග කාලයක්. නමුත් මිනිස් ඉතිහාසයත් එක්ක බලනකොට ඒ වගේම මහ පොළොවේ ඉතිහාසයත් සමග සසඳන විට ගණන් ගන්නට බැරි තරම් කාලයක් අවුරුදු 2600ක් කියන්නේ. 2600ක් තිබුණනේ, හැබැයි තවක පමණ කල් තියෙයිද කියා නම් කියන්න බෑ. ඇත්ත මොකද්ද? අඳුරු යුග වැඩි, අඳුරු යුග, අන්ධකාර යුග වැඩි. ආධ්‍යාත්මික සූර්යයයි, ආධ්‍යාත්මික සූර්යයේ පායන කාල අඩුයි මේ මහ පොළොවට. ආධ්‍යාත්මික අවිද්‍යා අන්ධකාරයක පවතින කාල වැඩි. පොළවේ හැමදෑම කවදත් මිනිස්යන් විදිහට ඉපදුනාට දහම මුණ ගැහෙන්නේ. දහම තියෙන කාලයක උපදින්නට ඕන. දහම තියෙන කාලයක මිනිස්සෙකුසේ එන්න ඕනේ. වෙන කෙනෙක් විදිහට ආවට වැඩකුත් නැහැ. සතෙක් විදිහට, බඩගාන සතෙක් විදිහට, පණ පැන පැන යන, ඉගිලෙන, පියාඹන, පිහිනන, එහෙම නෙමෙයි මේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න කෙනෙක් විදිහට. ඒ නිසා තමා ඔය හැම සතෙකුටම අපේ පෙරදිග කියන්නේ තිරිසංඛ්‍යා. තිරිසං කියන්නේ මේ පහත් කියන අදහසින් නෙමෙයි. තිරස් චීන කියා කියන්නේ මේ කොන්ද පොළවට හරස් විදිහට තියෙනක් කියන එක. තිරස් චීන. කොන්ද කොඳුවැට පෙළ තිරස් සතට තියෙන. තර මනුෂ්‍යයා විතරයි කොඳුවැට පෙළ සිරස්ව තියෙන්නේ. තර කොඳුවැට පෙළ සිරස්ව තියෙන කෙනෙකු විදිහට දහම සජීවීව පවතින කාලයක මේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ බොහොම ටික දෙනයි. ඒන ටික දෙනාගෙනුත් ඉතාම ස්වල්ප පිරිසක් තමා මේ දහමත් එක්ක ගනුදෙනුව කරන්නේ. වැඩි පිරිසක් කන බොන දේත් එක්ක, අහන බලන දේත් එක්ක, අඳින පළඳින මේවත් එක්ක ලොකු ගනුදෙනුවක් කරනවා. ඒ ගනුදෙනුව මැරෙන තුරු ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ ගනුදෙනුවට අහුනොත් ආධ්‍යාත්මයත් එක්ක ගනුදෙනුවක් කරන්න කෙනෙකුට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බලන්න කීයෙන් කී දෙනාටද තමන් ගැන, තමන්ගේ හිත ගැන, හදවත ගැන, ආධ්‍යාත්මය ගැන හොයන්න වෙලාවක් තියෙන්නේ? කතාබහ කරනකොට වැටහෙනවා ඇතිනේ වැඩි පිරිසක් බහුතරයක් ඉන්නේ ඇහත් එක්ක, කනත් එක්ක, දිවත් එක්ක, නාසයත් එක්ක, ශරීරයත් එක්ක. මේ කතා කරන දේවල් කෙනෙක් එක්ක කතා කරනකොට අවධානයෙන් අහගෙන ඉඳලා බලන්න. ඔය මාතෘකා පහෙන් එකක් ගැන තමයි කතා කරන්නේ. ඕනම ප්‍රශ්නයක් කරන් බලන්න. ඔය මාතෘකා පහෙන් එක මාතෘකාවකට යට වුණු ප්‍රශ්නය. ඇත්තට වෙන ජීවිතයක් නැහැ බොහෝ දෙනෙකුට. වෙන ජීවිතයක් නැහැ. සතෙක් එක්ක කතා කළත් ওই ටිකම තමයි කියන්නේ. සතෙක් එක්ක අපිට කතා කරන්න බෑ. නමුත් අපිට තේරෙනවනේ සතෙක්ගේ හැසිරීම, එතකොට සතෙකුට තියෙන්නේ ওই ප්‍රශ්න පහ විතරයි. ওই තිරස්ඨීන කියන ඒ කොඳු වැටපෙළ පොළොවට හරස් සතට තියෙන තිරස්ව තියෙන සමාන්තරව තියෙන ජීවීන් ගත්තාම ඒ අයට තියෙන්නේ ওই ප්‍රශ්න පහෙන් එකක් විතරයි. හයවෙනි ප්‍රශ්නයක් නැහැ. හයවෙනි ප්‍රශ්නයක් දන්නෙත් නැහැ. උගත් තුනත් නූගත් තුනත් බුද්ධිමත් තුනත් බුද්ධියෙන් අඩු උනත් පොහසත් තුනත් දුප්පත් තුනත් ලෙඩ උනත් නිරෝගී උනත් බලවත් තුනත් දුබල උනත් කල්යාණ මිත්‍රවරුනි මිනිස්යන් මේ මහ පොළොවට පැමිණෙන වැඩි පිරිසක් ජීවත් වෙන්නේ ඔය කාරණා පහත් එක්ක තමයි. එයින් පිට ජීවිතයක් නැහැ. එයින් පිට ජීවිතයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. දැනගන්න අවශ්‍යතාවිකුත් නැහැ, වෙලාවකුත් නැහැ. ඒ අඩුපාඩුවක් නෙමෙයි, දුර්වලකමක් නෙමෙයි. නමුත් බහුතර ප්‍රජාව ඉන්නේ එතන. බහුතර ප්‍රජාව ජීවත් වෙන්නේ බඳු තැනක. ඒ ඇත්තන්ගේ සතුට තියෙන්නේ ඇහි කණේ දිවේ ශරීරයේ සහ නාසයේ. අසතුට තියෙන්නේ ඒ තැන්වලම තමයි. ඒ ඇත්තන් දුක් විඳින්නේ සැප විඳින්නේ ඒ ගනුදෙනුවේදී තමයි. වෙන සැපකුත් නැ වෙන දුකකුත් නැ වෙනසක් නැ තිරස්ඨීන කොඳු වැටපෙළ භෞතිකව පොළවට ඉහළින් සිරස්ව තිබුණාට ජීවත් වෙන්නේ හරහට. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මෙතැනට ලොකු ආකර්ෂණයක් තියෙනවා. මෙතැනට කියන්නේ මේ පොළොවට, මේ සසරට. ඒ සසරෙන් ඉහළට යන්න හැකියාවක් නැහැ. සසර අල්ලගෙනම තමයි ජීවත් වෙන්නේ. දැන් එහෙම වටපිටාවක එබඳු පසුබිමක මේ දහම කිසියම් දුරකට ස්පර්ශ කළ, කිසියම් දුරකට එහි රස භුක්ති විඳින විඳ පිරිසක් විදිහටයි අප මෙතන වාඩි වී සිටින්නේ. එය මමත්වයට, ආඩම්බරයට හෝ අහංකාරයට කියන ප්‍රකාශයක් නෙවෙයි. අහංකාරය, ආඩම්බරය සහ මමත්වය අත්තරින්නට කියන දෙයක්. කල්‍යාණ මිත්‍රවරුනි අප මේ වැඩසටහනට පැමිණියේ හේතු දෙකක් උඩ. තුන්වෙනි හේතුවක් නැහැ. හේතු දෙකයි. එක්කෝ භාවනා කරන හැටි දැනගන්නට, භාවනා කරන හැටි ඉගෙන ගන්නට සහ භාවනාව පුහුණු වෙන්නට. නැතිනම් අප කරගෙන යන භාවනාව වඩාත් ගැඹුරට ප්‍රගුණ කරන්න. එතකොට මේ හේතු දෙක මේ ඉලක්ක දෙක සමහර විට එකක් සමහර විට දෙකම කලින් අප සීපත් කළා වගේ භාවනාව පිළිබඳ යම් යම් පුහුණු වීම් යම් යම් ප්‍රගුණ කිරීම් සහ අත්දැකීම් විතරක් නෙමෙයි එහි භාවනාවෙන් ලැබුණු ධනාත්මක වෙනස්කම් ජීවිතයේ සිදුවුණු පරිවර්තන ඔබ අප කාටත් ඇති. එබඳු සුබදායි ආකල්පයක් භවනාව ගැන නැත්නම් අප මෙතන නැහැ. දෙසේ කියන විට එය බරක් කරගන්න එපා. භවනාව ගැන යම් යම් දැනීම් අත්දැකීම් හුණුවීම් ඔබ අප කාටත් ඇති. කුඩා අවදියේ සිට පාසලේදී දහම් පාසලේදී පන්සලේදී විවිධ භාවනා මධ්‍යස්ථානවලදී සමහර විට ගෙදරදීම ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් ලැබෙන්න ඇති. එබඳු අත්දැකීම් භාවනාව රසවත් වර්ණවත් ප්‍රතිඵලදායි දෙයක් කියන සිතිවිල්ල අපේ හදවත් තුළ ඇති කරන්නටත් ඇති. ඒ හේතු දෙක නිසායි අප මෙතන ඉන්නේ. ත්‍රේ එක් පියවරක් හරි භාවනාවට අප මීට කලින් තබා තිබෙනවා නම් දෙවෙනි පියවර තැබීමයි ඉලක්කය. පියවර ගණනාවක භාවනාමය ඉතිහාසයක් තියෙනවා නම් ඒත් ඊළඟ පියවර තැබීමයි ඉලක්කය. ත වෙනසක් නැහැ. වෙනසක් නැහැ. හැම විටම භාවනාව කෙනෙකුව නැවුම්ම තබනවා. නැවුම්ම මේ නැවුම් කියන වචනය හරිම ලස්සනයි. නැවුම් කවදාවත් භවනාව කෙනෙකුව පරණ දිරාගිය පිළුණුණු දෙයක් බවට පත් කරන්නේ නැහැ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කල්යාණ මිත්‍රවරුනි පුද්ගලයව දිරාගිය පරණ පිළුණුණු හැවක් බවට තමාපත් කරන්නේ හැම දෙයක්ම. කොපමණ අලුත් කියන දේවල් වුණත් කොපමණ නූතන නවීන කියන දේවල් වුණත් පුද්ගලයෙක්ව අලුත් කරන්නේ නැහැ. පුද්ගලයෙක්ව නැවුම් කරන්නේ ඒ සියල්ල සමග අලුත් කියන නූතන කියන නවීන කියන හැම දෙයක් සමගමත් හැම කෙනෙකු සමගමත් මිනිසා විඳින්නේ පරණ දුකමයි. ඒ දුකෙහි නෑ අලුත් බව. ඒ කෝපෙහි නෑ අලුත් බව. පරණ තරහමයි. එන්නේ අලුත් දේවල් එක්ක. දේවල් අලුත් වෙන්න පුළුවන්. පුද්ගලයන් අලුත් වෙන්න පුළුවන්. තැන් අලුත් වෙන්න පුළුවන්. රැකියා අලුත් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලට සම්බන්ධ වෙන විට තමන්ට ruci ආකාරයට එයා ඉන්නේ නැති වෙනකොට දේවල් නොපවතින විට ඇති වෙන කනස්සල්ල ඒ පරණ කනස්සල්ලම තමයි. ඒ කනස්සල්ලේ නෑ කිසිම අලුත් බවක්. ඒ ඇති වෙන සන්තාපේ නෑ අලුත් බව. ඒ සියල්ල නිසා ඇති වෙනවන නොරිස්සුම් බව, රුස්සන් නැති බව, අමනාපය, තරහක්, ඒ සියල්ලත් බොහෝම පරණයි. ඔය එකක්වත් අලුත් නෙමේ. අවසාන වශයෙන් කල්යාණ මිත්‍රවරුනි, මේ සියල්ල නිසා කෙනෙකු ඉන්නේ අතෘප්තියෙන් නම්, මදී කියන තැන නම්, තව හොයන තැනක නම්, තව තව දේවල් අපේක්ෂා කරන තැනක නම්, ඒ අතෘප්තියත් බොහෝම පරණයි. ඒ සියල්ල එක්ක පුද්ගලයා දිරාගෙන යනවා. ඒ නිසා තමයි ওই ජරා කියන වචනේ තියෙන්නේ. ජරා කියන්නේ මේ ජරාවටපත් වෙනවා කියන්නේ දිරනවා. දිරාගෙන යනවා. ඒ හැම දෙයක් සමගම ඔපාප දිරමින් යන්නේ. ඒ දේවලුත් දිරනවා. ඕනෑම අලුත් දෙයක් අරන් බලන්න, අලුත්ම අලුත් දෙයක්, අලුත්ම අලුත් ඇඳුමක්, අලුත්ම අලුත් සපත්තු දෙකක්, අලුත්ම අලුත් දුරකථනයක්, වාහනයක්, ගෙයක්. ඒ ගත්ත මොහොතේ සිට ඒ අලුත් වෙවි යන්නේ එන්නෙන්ද. එහෙම එන්න එන්න අලුත් වෙන, එන්න එන්න නැවුම් වෙන, මොහොතින් මොහොත නවීකරණය වෙන දෙයක් නෑ අපිට කවදාවත් මුණ ගැහිලා. අත්පත් කරගත් මොහොතේ සිට කිසියම් දෙයක තමන් අයිතිකරු වුණා නම්, ඒ අයිතිකරු වුණු මොහොතේ සිට ඒ අයිති කරගත් දේවල් පරණ වෙවි යනවා. දිරමින් යනවා. පාට විතරක් නෙමෙයි, හැඩ විතරක් නෙමෙයි, මතු පිට පෙනුම පමණක් නෙවෙයි, ක්‍රියාකාරීත්වයේ විතරක් නෙමෙයි, හැම දෙයක්ම, හැම දෙයක්ම කබල් වෙමින්, අබලන් වෙමින්, දුර්වර්ණ වෙමින්, දිරමින් යනවා. ඒ සිද්ධාන්තය වළංගු වෙන්නේ භෞතික දේවල් වලටම පමණක් නෙවෙයි, පුද්ගලයන්ටත් සම්බන්ධයි. ඕනෑම පුද්ගල සම්බතතාවයක් දිරන්නට පුළුවන්, අබලන් වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්. ඒතර මහලු වන දෙයක අයිතිකරුවෙක් වුණොත්, දිරණ දෙයක අයිතිකරුවෙක් වුණොත්, ඒ දිරණ දෙයේ අයිතිකරු, ඒ දේ දිරනකොට අයිතිකරු දිරමින් යනවා. සමස්ත ලෝකයේම දිරාපත් වෙන ලෝකයක්. මේ අසුබ දර්ශනයක් නෙමෙයි, මේ කලකිරීමක් ඇති කරලා වනගත කරන්නට දෙන තල්ලුවක් නෙමෙයි. මේ සමස්ත ලෝකයේම දිරාපත් වෙන ලෝකයක්. ඒ දිරණ දිරාගිය අභ්‍යන්තරය වහනවා ලස්සන සායම් වලින්. අලුත් අලුත් සායම් අවශ්‍ය වෙන්නේ ඇතුළත දුර්වර්ණ වෙන නිසා, ඇතුළත දිරණ නිසා. ඒ සමස්ත ලෝකයේම දිරා යන ලෝකයක්, දිරා යන ලෝකයක් හොයන්නෙම දිරණ දේවල්. තමනුද්දිරා යමින් ගවේෂණය කරන්නෙත් හොයාගෙන යන්නෙත් දිරණ දේවල්ම තමා. ඔබට කවදා හරි මුණ ගැහිලා තියෙනවද නොදිරණ යමක්? මොන ස්වරූපයෙන් හෝ දුරකථනයක් විදිහට, පෑනක් පැන්සලක් විදිහට, ආහාරයක් පානයක්සේ, ඇඳුමක් පැළඳුමක්සේ දිරාණු එන දෙයක්, පුද්ගල සම්බදතාවයක් විදිහට, රැකියාවක්, තනතුරක්, පට්ටමක් විදිහට දිරාණු එන දෙයක් නැතිනම් හැඟීමක් සතුට කියන්නේ? දිරාණු එන සතුටක්, දිනෙන් දින අලුත් වෙන සතුටක් මුණ ගැහිලා තියෙනවද? අපි දිරනවා, අප දිරා යමින් දිරෙමින් දිරා යන දේවල් පසුපසම අප ලුහුබඳිනවා. එතර මේ දිරා යන දෙහි ඊළඟ පරිණාමය කුමක්ද? මියනෝ. දිරමින් 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 ගොස් දවසක අතුරුදහන් වෙනවා. එතර දිරා යන යමක් වේද, එහි ඊළඟ ස්වභාවය තමා මරණය. කුඩා කල සිට අද වනතුරු තිබුණු ඇඳුම් බලන්න, ඒ ඇඳුම් වලින් කීයෙන් කීයද දැන් තියෙන්නේ? දැන් තියෙන්නේ ඒවා ලස්සනට තිබුණා, ඒ මෝස්තර ලස්සනට තිබුණා, පාට ලස්සනට තිබුණා, හරි වටිනා රෙදි වලින් මැහුවේ. නමුත් ඒ අඳින්න පටන් ගත්ත දවසේ සිට ඒ පාට පිච්චෙන්නට පටන් ගන්න ඇති, මැකී යන්න පටන් ගන්න ඇති, මෝස්තරේ පරණ වෙන්න ඇති, ඒ වස්ත්‍රය ඉරෙන්නට සිදුරු වෙන්නට ඇති. කිසියම් දුරකට නඩත්තු කරනවා මහමි. මගුල් ගෙවල් වලට ගත්ත ඇඳුම් සාමාන්‍ය ගමන් වලට අඳින තැනට එනවා. සාමාන්‍ය ගමන් වලට ඇඳ දේවල් ගෙදරට අඳින ඇඳුම් බවට පත් වෙනවා. ගෙදරට ඇඳ ඇඳුම් වැඩ කරනකොට අඳින ඇඳුම් බවට පත් වෙනවා. මඩ ගාගෙන වැඩ කරනකොට, දූවිලි තෙල් ගාගෙන, එහෙමත් බැරි තැන තවදුරටත් අඳින්න බැරි, කිසිම දෙයකට අඳින්න බැරි ඇඳුමක් බවට පත් වෙන තොට ඒ ඇඳුම් කියන දේවල් මැරෙනවා. ඒ තමයි ස්වභාවය. ඇඳුම් කීයක් නම් මැරිලා ඇත්ත දැන් වෙනකොට? සිරෙප්පු සපත් එකින් එක බලන්න වටිනවා. බලන්න නැති එකයි ප්‍රශ්නේ. බලන්න, මේ හැම දෙයක් දිහාම බලන විට පැහැදිලි වෙනවා මේ සියල්ලම දේවල්, තනතුරු සහ පුද්ගලයන්, මේ සියල්ලම දිරා යන සහ මිය යන දේවල් සහ පුද්ගලයන් බව. නැවතත් ඒ ප්‍රශ්නය මතු කරන්නට කැමති, ජීවිතේ කවදා හෝ කාට හෝ මුණ ගැසී තිබෙනවාද දිරා නොයන, මිය නොයන යමක් හෝ යමෙකු? කීයකට හරි මිලේට ගන්න පුළුවන් වුණාද? නැත්තිනම් ත්‍යාගයක් විදිහට ලබා ගන්න හැකි වුණාද? එසේත් නැතිනම් පාරම්පරික උරුමයක් විදිහට ලැබුණද? දායාදයක් විදිහට, සම්මානයක් විදිහට? ඒ බඳු ස්වභාවයකින් කිලිති නොවන. කැන් දිරා නොවන මිය නොවන. අවාසනාවකට කල්යාණ මිත්‍රවරුනි මේ ගැන නැහැ වැඩි දෙනෙකුට සීබුද්ධිය. නැතිකම නිසා දුවනවා 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 මහා වේගෙන් දිරා යන දේවල්ම පසුපස. දිරා යන ගමනක මේ දිවීමත් දිරා යනවා. හැමදාම දුවන්ට බෑ. දුවන කෙනා දිරනවා, දිවීමත් දිරනවා, හඹා යන ඉලක්කත් දිරනවා. මේ එකක්වත් නොදිරන මිය නොයන දේවල් නෙමෙයි. දුවන කෙනත් දිරනවා, දිවීමත් දිරනවා, ලුහු බඳින ඉලක්කත් දිරනවා. යම්තාක්තේ එසේ දුවා, එසේ ලොකු වේගකින් දුව ගොස් අත්පත් කරගත්තද එදා මෙදා තුර එයින් කීයෙන් කීයදාද රැඳී තියෙන්නේ? අන් සියල්ලට මොකද වුනේ? ඒ සියල්ල දිරා ගොස් මිය ගොස්. ඉතින් මේකටද ජීවත් වෙනවා කියන්නේ? මෙබඳු ජීවිතයක් සඳහාද මේ මහ පොළොවට මේ කොඳු වැට පෙළ සිරස්ව තියෙන කෙනෙක් විදියට ආවේ? මනුෂ්‍යෙක්සේ ආවේ එහෙමද? ඒ සඳහාද? විශේෂයෙන් මේ දහම සජීවීව ක්‍රියාත්මක වෙන කාලෙක කැම්බීම අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, ගෙවල් දොරවල් ඕනේ, බේත්තේත් ඕනේ. කුමක් සඳහාද? කුමක් සඳහාද? ඇයි අපි අහන්නේ නැත්තේ ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් නෑ වගේ අපි දුවන. අප විතරක් නෙමේ බෝධිසත්වයන් වහන්සේ දිවුවා. එසේ දුව ගොස් ලැබුණු දෙයක් නෑනේ. බුද්ධත්වයට පත් වී උන්වහන්සේ ඒ ගවේෂණය ගැන, ගවේෂණය කියන්නේ ඔය සෙවීම ගැන උන්වහන්සේ දුවගෙන 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 ගිහිල්ලා හෙව්වේ මොනවද කියන එක, ඒ සෙවීම ගැන දේශනයක් කරනවා. ඒ දේශනයට දීලා තියෙන මාතෘකාව අරිය පරියේෂණ. අරිය පරියේෂණ, අරිය පරියේෂණ කියන්නේ පාලියෙන්. එතකොට අපිට හුරු වෙලා තියෙන සංස්කෘත ආර්ය පරියේෂණි. සිංහලෙන් කීවොත් උතුම් සෙවීම. උතුම් සෙවීම අරිය පරියේෂණ, උතුම් සෙවීම. එතකොට මේ දේශනේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්, ඒ අවබෝධය ලබන්නට කලින් බෝධිසත්ව අවදියේ උන්වහන්සේ දිව්වා, සොයමින් දිව්වා. ඒ සෙවීමට උන්වහන්සේ නමක් දෙනවා අනරිය පරියේෂණය, අනාරිය පරියේෂණය. උතුම් නොවන සෙවීම, ලාමක සෙවීම. ඒ ලාමක සෙවීම කුමක්ද කියා උන්වහන්සේ විස්තර කරනවා. කුමක්ද? දිරා යන කෙනෙකුසේ දිරා යන දේවල්ම සොයමින් යෑම. දිරා යන කෙනෙකු දිරා යන දේවල්ම සොයමින් යෑම. ඒ සෙවීම ලාමක සෙවීමක්, අනරිය පරියේෂණයක්, අනාරිය පරියේෂණයක්, ලාමක බොළඳ සෙවීමක්. මුණ ගැහෙන්නෙම දිරණ දේවල්ම තමා. තමනුත් දිරනවා, තමන් අත්පත් කරගන්න දේවලුත් දිරනවා. තමනුත් මිය යන ස්වභාවයෙන් යුක්තව, මිය යන ස්වභාවයෙන් යුක්ත කෙනෙකු මිය යන දේවල්ම සොයසොය යනවා. උන්වහන්සේ කියන එහෙම සෙවීමක තමා උන්වහන්සේ හිටියේ. තමනුත් කිලිටි වෙමින් කිලිටි වෙන දේවල්ම සොයසොය ගියා. තමනුත් ලෙඩ වෙමින් ලෙඩ වෙන දේවල්මයි හිව්වේ. ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වූ තමන් වහන්සේ ඉපදෙන ස්වභාවයෙන් යුක්ත දේවල්මයි හිව්වේ. එතකොට මේ පහ දැන් පහක් කියවනේ. ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වූ කෙනෙක් ඉපදෙන දේවල්ම හොය හොය යනවා. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත වූ කෙනෙක් ලෙඩ වෙන දේවල්මයි හොයන්නේ. හම්බ වෙන්නෙම ලෙඩ වෙන දේවල්. තමනුත් ලෙඩක් හොයන්නෙත් ලෙඩ. තමන් දිරනවා ලුහු බඳින්නෙත් දිරන දේවල්ම තමයි. දිරන දේවල්ම ලෝකේ කරගෙන ඒව නැතුව බෑ කියන තැන. තමනුත් මිය යනවා ලබා ගන්නෙත් මිය යන දේවල්ම තමයි. තමනුත් කිලිටි වෙනවා කිලිටි වෙන දේවල්ම හොයනවා. මේ සෙවීම බොහොම ලාමක සෙවීමක්. බොහොම ලාමක සෙවීමක්. ඔය සෙවීමෙන් කිසිම කෙනෙක් හරවත් පුද්ගලයෙකු බවට පත් වෙන්නේ නැහැ. උසස් කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ. එහෙම ස්වභාවයෙන් හිටිය තමන් වහන්සේ ඒ සෙවීම අත්හැර වෙනම සෙවීමක් සොයාගත්තා. එතන මේ හොයාගන්න තියෙන දේවල් අතර බොහෝම අපූර්වතම සොයා ගැනීමක් තමා කල්යාණ මිත්‍රරුනි අපි සෙවිය යුත්තේ කුමක්ද කියා සොයා ගැනීම. මොනවද හොයාගන්නේ කියන එක නෙමෙයි. කොහොමද හොයන්නේ? සෙවීම යනු කුමක්ද කියා සොයා ගැනීම. සෙවීම යනු කුමක්දයි නොදැන මං මුලා වී අන්ධයන්සේ සොයන විට කවදාවත් හරවත් දේවල් මුණ ගැහෙන්නේ ලැබෙන්නේ. ලැබෙන දේක විඳින්නයි වෙන්නේ. මුලදි නැත්නම් මැදදි නැත්නම් අගදි. එවිට අලුත් දෙයක් අල්ලාගෙන ආයෙත් අපි දුවනවා. ඉතින් අනරිය පරිේශණය ඒ විදිහයි. ඊළඟට ආර්ය පරිේශණය කුමක්ද? ওই ලක්ෂණ වලින් යුක්ත වූ කෙනෙක් ලෙඩ නොවන, දිරා නොයන, මිය නොයන, කිලිටි නොවන ස්වභාවයක් වෙනවා නම් හොයාගන්න පුළුවන් නම් අන්න ඒ තමා උතුම් සෙවීම. කල්යාණ මිත්‍රවරුනි, භාවනාව කියන්නේ සෙවීමක්. දහමට අනුව නම් භාවනාව කියන්නේ සෙවීමක්. ඇස් වහගෙන හිටියත් එය ආධ්‍යාත්මිකව කරන ගවේෂණයක්. ඇස් අරගෙන හිටියත් අප අන්ධයන්සේ තමා හොයන්නේ. භාවනාවේදී ඇස් වහගෙන හිටියත් බොහෝම සිහිබුද්ධියෙන් ගවේෂණයක් කරන. අපි අපිව හොයා ගන්නවා. භාවනාවෙන්. අපි මෙතෙක් කල් ලෝකේ හෙව්වේ අරයා මෙයා ගැන හෙව්වේ, අතන වෙන දේ හෙව්වේ. ඒ හොඳයි, දැනුමට හොඳයි, තොරතුරු දැනගන්න හොඳයි. හැබැයි සෙවීමෙන් උතුම්ම සෙවීම තමාව සොයා ගැනීමයි. තමන්ව සොයා ගැනීම. තව කෙනෙක් ගැන හොයනකොට අපි ඇස් අරගෙන හොයන්නේ. තව දෙයක් හොයනකොට වුණත් ඇස් අරගෙනනේ හොයන්න ඕනේ. ඇස් වහගෙන හෙව්වොත් ඒ දේ පෑගුණත් ඇඟේ හැප්පුණත් අපි දන්නේ නැහැ. හැබැයි තමන් ගැන හොයන්න ඇස් අරගෙන දින්නේ, වහගෙන දින්නේ වැදගත් නැහැ. එම නිසා මේ කාරණය අවධාරණය කරගන්න, භාවනාව කියන්නේ තමන් ගැන සෙවීමටයි, තමන්ව ගවේෂණය කිරීමටයි. මුළු බුදුදහමම මේ වාක්‍යයට සම්පින්දණය කරන්න පුළුවන්. කුමක්ද සම්බුද්ධ පණිවිඩේ? බුදුරජාණන් වහන්සේ කුමක්ද දුන් පණිවිඩය මේ මහ පොළොවට මිනිසුන්සේ පැමිණි අයට? තමන්ව හොයන්න, තමන්ව හොයන්න. ඒ පණිවිඩේ දුන්නේ මේ බොහොම පස්සේ කාලෙක නෙමෙයි, බුද්ධත්වයේ ලබා බොහෝම නොබෝ කලකින්. බද්දවග්ගීය කුමාරවරුන්ට දුන් පණිවිඩේ මතක ඇති. වැඩිය වටින්නේ තමන් ගැන සෙවීමද, නැතිනම් අනුන් ගැන සෙවීමද? ඒ කුමාරවරුන් තුල තිබුණු නිදාගෙන හිටි ප්‍රඥාව අවදි වුණා ඒ ප්‍රශ්නේ නිසා. එක බරමුන් ඒ කුමාරවරු පිළිතුරු දුන්න, තමන් ගැන හොයන එක තමා වටින්නේ, එහෙනම් හොයන්න තමන් ගැන. ඒ එපමණයි ඒ කතාව. එපමණයිනේ. දැන් කුමාරවරු ආවේ තමන් ගැන හොයන්න, භාවනා කරන්න, මහණදම් පුරන්න, නිවන් දකින්න නෙමෙයි. ඒ කුමාරවරු හොයාගෙන ගියා කාවද? කාවද හොයාගෙන ගියා හම්බුන්නේ නැහැ. යනකොට මොන ගැහුනේ? බුදුහාමුදුරු. මේ බුදුහාමුදුරුවත් තව සාමාන්‍ය කෙනෙක් විතරයි මේ එහෙම හොයන අයට. නිසා ඇහුවා, මේ දැක්කද මේ මෙහෙම කෙනෙක් අපි හොයාගෙන යනවා දැක්කද? ඒ උදව්වයි ඒ කුමාරවරු බුදුරජාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන් හොයාගෙන යන කෙනා හිටියද, කොහෙද හිටියේ කියලා. ඒ ප්‍රශ්නේ බලන්න මොන වාසනාවකට හඬ ඇද්ද ඒ ප්‍රශ්නේ. හිතන්න, එතන බුදුරජාණන් වහන්සේ වැඩ නොසිට වෙන කෙනෙක් හිටියා කියලා. එහෙනම් උත්තර දෙකනේ දෙන්නේ, එක්කෝ තමන් දැක්කනම් ඔව් අන්න අතන හිටියා කියා කියයි, නැත්තම් දැක්කේ නෑ කියයි. හැබැයි මේ පිළිතුරු දෙකෙන්ම මේ ඇත්තන්ට ගොඩේමක් නෑනේ. ඒ ඉන්න සසර එහෙම්මම ඉඳී, තව තවත් දිරා යන දේවල්ම හොය හොය. මේ මොන පිනකට, මොන භාග්යයකට, මොන වාසනාවකට මේ ඒ භද්දවග්ගීය කුමාරවරුන්ගේ මොන වාසනාවකට එතන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නද? ඒ වගේම බුදුහාඳුරෝ කොපමණ සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න ඇද්ද? ඒ නිසානේ වැදු ප්‍රශ්නයක් අහන්න පුළුවන් වුණේ ගිහිල්ලා. බය නැතුව, පැකිලෙන්නේ නැතුව අහන්න පුළුවන් වුණේ. ඒ ප්‍රශ්නේ උන්වහන්සේ කුපිත වුණේ නැහැ. මම බුදු කෙනෙක්, මගෙන් අහන්නේ මේ වගේ ප්‍රශ්න. දැයි මගෙන් චතුරාර්ය සත්‍ය ගැන අහන්නේ නැත්තේ? පටිච්ච සම්පාදය ගැන අහන්නේ නැත්තේ? පဋාණ ප්‍රකරණය ගැන අහන්නේ නැත්තේ? මේ කාන්තාවක් ගැන අහන්නේ ඇයි? එහෙම හිතුවද නැහැ. ඒ තමයි කරුණාව. ඒ තමයි නිහතමානීත්වය. ඒ ප්‍රශ්නේ උන්වහන්සේ කොපමණ අපූර්වවට හැරෙව්වද අංශක 180ක් ආපසු උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් ඇහුවා. එපමණ වෙන වෙන දේශනාවක් කළේ නැහැ. සදාචාරය ගැන දේශනයක් කරන්න ගියේ නැහැ. ඒ කිසිදයක් නැහැ. උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. කාන්තාවක් ගැන හොයන එකද, අනුන් ගැන හොයන එකද, හොඳ තමන් ගැන හොයන එකද? හැබැයි මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්නය මේ තරුණ මොළවලට නැත්නම් හදවත්වලට හෙනයක් ගැහුවා වගේ වැදුනේ. උත්තරයක් නොදීත් බෑ. හිටියේ ලොකු දෙගිඩියාව. ඒ නිසා උනා ඒ කුමාරවරු ඇහුවේ ප්‍රශ්නේ. ඒතර ඒ ප්‍රශ්නෙට දැන් ප්‍රති ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ ප්‍රශ්නය ඔළුවට ගැහුවා වගේ ප්‍රශ්නයක්. ඒ ඔළුවට ගැහුවාම තමයි මේ ඇත්තන්ට සිහිබුද්ධිය ආවේ. ඒ සිහිබුද්ධියෙන් නෙමෙයි හොය හොය ගියේ. අසීයෙන්. අසීයෙන් හිටියේ. නෑ නිදාගෙන සිහිනෙන් වගේ දිව්වේ. එහෙම තමයි අපි කවුරුත් දුවන්නේ. යමක් පසුපස දුවනකොට කවුරුවත් සිහිබුද්ධියෙන් දුවන්නේ නැහැ. අසිහියෙන් දුවන්නේ. හරියට හීනෙන් දුවනවා වගේ. නිදාගෙන ඉන්න කෙනෙක් දුවනවා නම් ඒ දුවන්නේ ඒ වගේ. එහෙම දුවනකොට එක්කෝ හොයන දේ ලැබෙයි, එක්කෝ ලැබෙන්නේ නැහැ. එපමණයි. වෙන තුන්වෙනි විකල්පයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ගේ අසිහියේ ඔළුවට ගැහුවාම අන්න සිහිය පහළ වුණා. සිහිය පහළ වුණාම නැවතුණා. ඒ සෙවීම නැවැත්තුවනේ. නවත්තල තමන් ගැන සෙවීම තමයි වටින්නේ. හැබැයි හොයන හැටි දන්නේ නැහැ. හොයන හැටි දන්නේ නැහැ. මේ ප්‍රකාශයේ ඇත්ත තමන් ගැන සෙවීම තමයි වටින්නේ. හැබැයි කොහොමද තමන් ගැන හොයන්නේ? වෙන කෙනෙක් ගැන නම් අපිට ඇස් දෙකෙන් හොයන්න පුළුවන්. කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ? ඇස් දෙකෙන් හොයන්න පුළුවන්. කන් දෙකෙන් හොයන්න පුළුවන්. මොනවද එයා කියන්නේ, මොනවද නොකියන්නේ? හැබැයි දැන් තමන් ගැන හොයන්න ගියාම ඇස් දෙකත් අන්ධයි, කන් දෙකත් බීරි. ඇස් දෙකෙන් අපිට අපිව පේන්නේ නැහනේ. පේන්නේ ඉතින් මේ ශරීරේනේ, එච්චරනේ. මේ ඉදිරිපස කොටසක් විතරයි ඇස් දෙකට පේන්නේ. ඇස් දෙකට ඇස් දෙකවත් පේන්නේ නැහැ. කන් දෙකට මොනවත් ඇහෙන්නේ නැහැ. ඉතින් කොහොමද හොයන්නේ? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ හොයන විදිය කියා දුන්නා. මෙහෙම හොයන්නේ තමන් ගැන. කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව කියන්නේ තමන්ව සොයා ගැනීම. එනිසයි අරිය පරිේශණේ කියන්නේ. අරිය පරිේශණේ ආත්ම පරීක්ෂාව. තමන්ව පරීක්ෂා කරන. අප බොහෝ භවනා ක්‍රම පුහුණු වී ඇති. එකකට වැඩි අනිවාර්යයෙන් ඒ අප දන්නා, අප පුහුණු කළ, අසා තිබෙන, කරන්නට උත්සාහ කළ භවනා ක්‍රමවල දිගු ලැයිස්තුවක් හදන්නත් පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ මොන නමින් කීවත් ඒ ඕනෑම භවනා ක්‍රමයකින් කරන්නේ තමන්ව සොයා ගැනීම. තමන්ව සොයා ගැනීම. තමන්ව අවබෝධ කර ගැනීම. තමන් ගැන පරීක්ෂාකාරීව සිටීම. තමන්ව දැන ගැනීම. ඒ ආනාපාන සතිය විය හැකි සක්මන් භාවනාව, පිම්බීම හැකිලීම, මෛත්‍රී භාවනාව, චිත්තානුපස්සන, මේ මොන බුද්ධානුස්සති, මේ ඕනෑම ඕනෑම නමක් මේ නම් කියවහම අපි හිතනවා මේවා වෙන 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 භාවනා ක්‍රම. වෙනස්කම් තියෙනවා. නමුත් ඉලක්කය තමන් ගැන දැන ගැනීම. වෙන ඉලක්ක නැහැ. බුද්ධානුස්සති භාවනාවෙන් පවා අවසාන වශයෙන් කරන්නේ තමන් ගැන දැන ගැනීම. මේ දින කීපේ අප කරන්නට උත්සාහ කරන්නේ අප ගැන දැනගන්නයි. වෙන අරමුණක් නැහැ. ත්‍රි ලක්ක දෙකක් නැහැ කල්යාණ මිත්‍රවරුනි. තමන් ගැන දැන ගැනීම. අපට අප ගැන දැනගන්න අවශ්‍ය නම් අප අප ගැන විමසිල්ලෙන් ඉන්නට ඕන. අපට තව කෙනෙක් ගැන දැනගන්න ඕන නම් ඒ තැනත් ගැන අප විමසිල්ලෙන් ඉන්න ඕන. හැබැයි එතනදී අපිට වෙන කෙනෙක් ගැන දැනගන්න යනකොට අපට වෙන වාසියක් තියෙනවා. මොකද මේ අපිම නැතත් අපිට පුළුවන් තව කෙනෙකුට කියලා හවල් කෙනා ගැන මට හොයලා දෙන්න. එයා මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, මොනවද කියන්නේ, මේ හොයලා කියන්නේ. ඉතින් එහෙම පුළුවන්. දැන් බොහෝ විට අපි අනිත් අය ගැන දැනගන්නේ මේ විදියට තුන්වෙනි පාර්ශවයක් හරහා. කෝපදූප අහනවා කියනවා කියන්නේ ඒක තමයි. දැන් මේ තමන් ගැන දැනගන්න බෑ ඕපදූපයක් විදියට. ලෝකෙ ඉන්න හැම කෙනෙක් ගැනම අපිට පුළුවන් ඕපදූප විදියට ඉගෙන ගන්නට. ඇත්ත හෝ බොරු හෝ. හැබැයි අපිට බෑ අපි ගැන ඕපදූපයක් අහන්න. තව විදිහකට කියනවා නම් කෙනෙකුට බෑ තව කෙනෙකුට පවරන්න බෑ අනේ මා ගැන මට කියා දෙන්න. මට අවශ්‍යයි මා ගැන ඉගෙන ගන්නට. මට අවශ්‍යයි මා ගැන හොයන්න. මට වැඩ තියෙනවා. මට වෙලාවක් නැහැ. පොඩ්ඩක් මට උදව්වක් කරනවද? ඒ මං ගැන හොයලා මට කියලා දෙනවද? එහෙම මේ තමන් ගැන සෙවීම, තමන් ගැන සෙවීම තව කෙනෙකුට පවරා අපිට බෑ වෙන වැඩ කර කර ඉන්න. කරනවා නම් සොයනවා නම් තමන්මයි කරන්නට ඕන. ඒ නිසා භාවනාව යනු ඔබ විසින් ඔබ සඳහා ඔබ ගැනම කරන දෙයක්. මා විසින් මා සඳහා මා ගැනම කරන සෙවීමකටයි භාවනාව කියන්නේ. ඒකට තව කෙනෙක් ගාව ගන්න බෑ. තව කෙනෙක් සම්බන්ධ කරගන්න බෑ. තව කෙනෙක්ගේ ඇහිං බෑ. ඇයි බැරි? බැරි කවුද දන්නේ අපි ගැන? කවුද දන්නේ? ඔබ හිතනවාද ඔබ ගැන ඔබේ අම්මා තාත්තා දන්නවා කියලා? ඔබ ගැන හිතනවාද දුව පුතා තමන් ගැන දන්නවා කියලා? එහෙම නැතිනම් සොහයුරන් සොහයුරියන්, නැන්ද මාමලා, බෑනල ලීලිලා, අසල්වාසී හිතනවාද? එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට ගිහින් අහගන්න පුළුවන්. ඒ මං ගැන මට කියලා දෙන්න. මං දන්නේ නැහැ. ඔබ දන්නවා මා ගැන. ඒ නොදන්න ටික නැහැ. කවුද දන්නේ අපි ගැන? තමන් ගැනවත් තමන් දන්නේ නැත්නම් කොහොමද තව කෙනෙක් ගැන දන්නේ? එතන තමා බොහෝ දෙනෙක් ඉන්නේ. කොතැනද? තමන් ගැන දන්නෙත් නැති, අනුන් ගැන දන්නෙත් නැති තැනක. ඒ බිඳුවේ ඉන්නේ. බිඳුවේ ඉඳගෙන හිතනවා හැමෝම ගැන දන්නවා. ඇත්තේ දැනීමක් නොව දැනුම පිළිබඳ මානයක් පමණයි. දැනීමක් නැහැ. හැබැයි දන්නවා කියන මානය තියෙනවා. ඒක මානයක්. ඒ මානය මටත් තියෙනවා. මානය සහිත හැම දෙනාටම තියෙනවා. ඒ මානය මානයෙන් පිරීලා ඉන්නේ. ඒතර මානේ පිරුණු කෙනෙක් දැනුමින් නෙමෙයි පිරීලා ඉන්නේ. දන්නවා කියන මානේ මේ දෙක දෙකක්. පැහැදිලිව තේරුම් ගන්න. දැනීම එකක්, දන්නවා කියන මානේ තව එකක්. ඒතර නොදන්නේ නමුත් දන්නවා කියා හිතාගෙන ඉන්නවා. දන්නේ නැහැ නමුත් හිතාගෙන ඉන්නවා දන්නවා කියලා. ඒ සිතිවිල්ලෙන් අපි පිරිලා. දන්නවා කියන සිතිවිල්ලෙන් දැනුමින් නෙමෙයි. දන්නවා කියන සිතිවිල්ලෙන් පිරුණු ඔළුවකට දැනගන්න බෑ. එම නිසා හිස් වෙන්නට ඕනේ. දැනුමින් නෙමෙයි හිස් වෙන්නට ඕනේ. දන්නවා කියන සිතිවිල්ල අත්හරින්නට ඕනේ. අන්න එවිට කෙනෙකුපත් වෙනවා හරියට පුංචි ළමයෙක්ගේ තත්ත්වයට. පුංචි ළමයි කවදාවත් දන්නවා කියලා කියන්නේ. ඕන ප්‍රශ්නයක් අහලා බලන්න. දන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. ඒතට ඒ බව දන්නවා ළමයි. දන්නේ නැහැ, දන්නේ නැති බව දන්නවා. ඒ නිසා ඒ ළමයි දහසකුත් එකක් ප්‍රශ්න අහනවා. ওই ප්‍රශ්න කියන ඒවා මතුවෙන්නේ අවංකත්වේ. අවංකවම දන්නේ නැහැ කියනවා නම් එතනින් තමයි හැම ප්‍රශ්නයක්ම ඇහෙන්නේ. ඒ නිසා දරුවන් ප්‍රශ්න අහනවා. අන්න ඉබඳු අවිහිංසක මනසක් කෙනෙකුට ඇති වෙනවා. තමන් ගැන දන්නේ නැයි කියන අවබෝධය පහළ වෙනකොට. ඒ තැන හරීම අවිහිංසකයි. හරි අහිංසක තැන. මම මං ගැන දන්නේ නැහැ. ඒ කලකිරෙන තැනක් නෙමෙයි. කෝච්චියට පයින් හිතෙන තැනක් නෙමෙයි. එතනින් තමා විවෘත වෙන්නේ. විවෘත වීම. ତර භාවනාවට ඒ අවිහිංසක මනස ඕනේ. ලදරුවෙකු තුල තිබෙන අවිහිංසක මනස ඕනේ. ඒ මනසට තමයි ඉගෙන ගන්න පුළුවන්. ඒ විවෘත භාවය අවශ්‍යයි. කල්‍යාණ මිත්‍රවරුනි, කවුරුවත් අපිට කියලා දෙන්න නෑ. කාටද පුළුවන් අපිට අපි ගැන කියලා දෙන්න? නිසා කවුරුවත් නෑ කියලා දෙන්න. අපි එකතු වී ඉගෙන ගන්නවා පමණයි. මෙතන තිබෙන්නේ සාමූහික අධ්‍යයනයක් පමණයි. සාමූහික හැදෑරීම මේ දින කීපේ. අප සියලු දෙනා එකතු වී එකට එකතු වී කරන සාමූහික ඉගෙන ගැනීමක්. එතනදී අපිට පුළුවන් අනිත් අයට උදව් කරන්න. එතකොට අපි හැම දෙනාටම උදව් කරනවා. ඒ උදව්ව මුලින්ම වෙන්නේ ආදර්ශයෙන්. වචනයෙන් නෙමෙයි. ද වචනයෙන් කියන්නේ අපි දන්නේ නැහැ අනිත් කෙනා කවුද කියන්නේ. දන්නවනම් කියන්න පුළුවන්. ඉතින් දන්නේ නැත්නම් හොඳම දේ නිහඬව ඉන්න එක. නොදන්න දේවල් කියා අනිත් කෙනාව අමාරුයි දානවට වැඩිය හොඳම දේ නිහඬව සිටීමයි. ඒ තැනැත්තාට හොයාගන්න ඉඩදී. දන්නවා නම් පමණක් කතා කරන්න. අප දන්නවා නම් පමණක්. අනිත් කෙනා ගැන එහෙමනම් එයත් එක්ක කතා කරලා කියන්න. මා දන්න ඔබ ගැන මේ ටික එක අහගන්න කියලා කියන්න. එහෙම දන්නේ නැත්නම් උදව් වෙන්න අනිත් කෙනාට ඒ තැනත්ත ගැන හොයාගන්න. එතකොට ඒ ආදර්ශය දෙන්න. ඒ උදව් ඕනේ, අපි හැමෝටම ඕනේ හැමෝගෙම උදව්. මේ ගමන තනියම යන්න බෑ. තනියම යන්න බෑ. ඒ වගේම මේ ලෝකෙ ඉන්න හැම දෙනාම එකතු කරගෙන යන්නත් බෑ. කෙනෙක් හිතනවා නම් මේ සියල්ල එක්ක යන්න ඕනේ මේ ගමන, කවදාවත් යන්න ලැබෙන්නේ. ඒ වගේම මං තනියම යනවා කියලා හිතුවත් එහෙම වැඩි දුරක් යන්න බෑ. හැමෝම එක්ක යන්නත් බෑ, තනියම යන්නත් බෑ. එහෙම ගමනකටයි අපි මේ අවතීර්ණේ වෙලා ඉන්නේ. එහෙමනම් මේ නිශ්ශබ්දතාවයේ වටිනාකම අඳුරගන්න. නිශ්ශබ්දතාවය anu නීතියක් නෙමෙයි. බුදුදහමෙන් නම් නිහඬියාව anu නීතියක් නෙමෙයි. කතා කරොත් දඩ ගහන, පිරේ දාන, දඬුවම් දෙන එහෙම නීතියක් නෙමෙයි නිශ්ශබ්දතාවය. එය කෙනෙකුට තමන්ව ඇහෙන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය පරිසරයක්. කෙනෙකුට අවශ්‍ය නම් තමන්ටම ඇහුම්කන් දෙන්න. තමන්ටම ඇහුම්කන් දෙන්න නිශ්ශබ්දතාවය අවශ්‍යයි. නිශ්ශබ්දතාවයෙන් අපිට අපිව ඇහෙනවා, අනිත් කෙනෙකුට එයාව ඇහෙන්නට අපි පරිසරයක් හදලා දෙනවා ඒ දෙපැත්තෙන්. එනිසා නිශ්ශබ්දතාවය කුසලයක්. මේ නිශ්ශබ්දතාවය දැන් අපිට නිශ්ශබ්දලා ඉන්න පුළුවන් තරහ ගෙලා, තරහ වෙලා නිශ්ශබ්දව ඉන්නවා, ඒක කුසලයක් නෙමෙයි. ඒක ඒ අකුසලයක්. කෙනෙක් එක තරහෙන් නම් නිහඬව ඉන්නේ, ඒ අකුසලයක්. ඒ පවක්. ඒතර මේ තරහෙන් නෙමෙයි නිහඬව ඉන්නේ. මෛත්‍රියෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන්. ඒ නිහඬියාව කුසලයක් සහ පිනක්. මේ දෙක වෙන් කළ හඳුනාගන්න. නීතියකට නිහඬව සිටීම පිනක් නෙමෙයි, කුසලයක් නෙමෙයි. දඬුවමකට බියෙන් නිහඬව සිටීම පිනක් නෙමෙයි, කුසලයක් නෙමෙයි. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ටම ඇහුම්කන් දෙන්නට, අන්න එතනදී නිහඬ වෙන්නට ඕනේ. ඒ නිහඬියාව, ඒ ආධ්‍යාත්මික නිහඬියාව ලොකු පිනක්, ලොකු කුසලයක්. කල්‍යාණ මිත්‍රවරුනි, කලිනුත් ප්‍රකාශ කළා වගේ ඒ භාවනා ක්‍රම සිය දහස් ගණක් ඇති තියෙනවා. ඒවා තිබුණා. ඒක එක ක්‍රම අරගෙන ඒ ක්‍රම හරිද වැරදිද, මොකද්ද හරි මොකද්ද වැරදි, මොකද්ද ගැළපෙන ක්‍රමේ නොගැළපෙන, දැන් එහෙම මේ සංගායනාවක් කරන්න නෙමෙයි අපි මේ එකතු වෙලා ඉන්නේ. එහෙම මේ කමඨහන් සංගායනාවකට නෙමෙයි. එහෙම සංගායනාවක් කරන්න අපිට වෙලාවකුත් නැහැ, දැනුමකුත් නැහැ, ඕනෙකමකුත් නැහැ. එතස ඒ සංගායනාව පස්සේ කල් දාන්න. පස්සේ දවසක් කරන්න. අර කමඨහන කොහොමද, මේ කමඨහන කොහොමද, අර විදියට භාවනා කළොත් කොහොමද, මේ භාවනාව කොහොමද කරන්නේ? ඒ කුතුහලය තාවකාලිකව මේ පැත්තකින් තියන්නේ. ඒක හොඳයි. නරකක් නෑ. නමුත් අපිට එහෙම හැම එකක්ම කරන්න බෑනේ මේ දින 3 4දී. ඒතර කමඨහන කුමක්ද? තමන්. තමන් ගැන සෙවීමයි කමඨහන. ඔබ තමා ඔබේ කමඨහන. ඔබ. ත්‍රි සියලුම කමඨහන් මේ කමඨහන ඇතුලේ තියෙනවා. ඒ සියලුම කමඨහන් මේ තමන් කියන කමඨහන ඇතුලේ නැත්තම් ඒ කමඨහනක් වෙන්න බෑ. කිසියම් ක්‍රමයක් මේ මම කියන කමඨහන තමන් කියන කමඨහන ඇතුළට ගේන්න බැරි නම් ඒ කමඨහනක් වෙන්න බෑ. ඒතර හුස්මත් කමඨහනක්. ඒ තමන් කියන කමඨහනේ කොටසක් හුස්ම. සිතිවිලිත් ඒ කමඨහනේ කොටසක්. වේදනා ඒ කමඨහනේ කොටසක්. ඇවිදීම, වැඩ කිරීම, තේබීම, දානි ගැනීම, වැසිකිලි කැසිකිලි යෑම, මේ සියල්ලම මම කියන කමඨහනේ කොටසක්. තමන් කරන කියන හිතන තමන් කරන කියන සහ හිතන දේවල් දැනගන්නේ නැතිව තමන්ට තමන් ගැන දැනගන්න බෑ. පැහැදිලිව තේරුම් ගන්න. ඔබට අවශ්‍ය නම් ඔබ ගැන දැනගන්න ඒ සඳහා ඔබ කරන දේ දැනගන්න ඕනේ, ඔබ කියන දේ දැනගන්න ඕනේ, ඔබ හිතන දේ දැනගන්න ඕනේ. මක්නිසාද ඔබ යනු ඔබ කියන දේයි. ඒ වෙලාවේ ඔබ යමක් කියනවද ඒ තමා ඔබ. මේ වෙලාවේ ඔබ යමක් හිතනවද ඒ සිතවිල්ල තමා ඔබ. මේ මොහොතේ. මේ මොහොතේ ඔබ යමක් කරනවද කරනවද? ඒතර කිරීම. දැන් මා මේ මොහොතේ කතා කරන්නේ. ඔබ මේ මොහොතේ ඇහුම් කන්දේ. මේ මොහොතේ අපි වාඩි වී ඉන්නවා. ඒ තමා අපි. වෙන කෙනෙක් නැහැ. පැහැදිලිව මේ සරල කාරණේ තේරුම් ගන්න. ඔබ යනු වර්තමාන මොහොතේ ඔබ කියන දේටයි. නැතිනම් ඔබ කරන දේටයි. එහෙමත් නැතිනම් ඔබ යනු වර්තමාන මොහොතේ ඔබේ සිතිවිල්ලටයි. ඔබ කියන්නේ වර්තමාන ඔබේ සිතිවිල්ලට, නැතිනම් වර්තමාන ඔබේ ක්‍රියාවට, එහෙමත් නැත්නම් වර්තමාන ඔබේ වචනයට. දැන් මේ ක්‍රියාවන් තුන පැත්තකට කරලා වෙන පුද්ගලෙක් හොයාගන්න බෑ. දැන් මේ ක්‍රියාවන් තුන පැත්තකට කළා, මේ වෙනම ගුප්ත කෙනෙක් මේක ඇතුලේ ඇති කියලා හැංගිච්ච කෙනෙක්, නොපෙනෙන කෙනෙක් එහෙම හොයාගන්න බෑ. එහෙම හිතුවා. ඔය ආත්මවාදීන් එහෙම ආත්මයක් තියෙනවා කියලා හිතුවා. මේ බුදුදහම කිව්වා එහෙම එකක් නෑ. මේකේ ගුප්ත, හැංගිච්ච, පේන්නේ නැති ආත්මයක් නෑ. තියෙන්නේ ක්‍රියා තුනක්. ක්‍රියා තුනක් තියෙන්නේ පමණයි. ඒ ක්‍රියා තුන අපි දන්නවා මේ කායකම්ම, වචීකම්ම, මනෝකම්ම. කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, සිතින් කරන ක්‍රියා, මනසින්. මෙතන තියෙන ක්‍රියා තුනක්. කල්යාණ මිත්‍රවරුනි, දැන් ඔන්න භාවනා වෙනවා බොහොම සරල තැනකට. මේ ක්‍රියා තුنين වර්තමාන ක්‍රියාව දැනගන්න තමන් කරන. දැයිනොත් අපි කියවනේ අපි වැඩිපුර නිහඬව ඉන්නේ කියලා. එතකොට ක්‍රියා දෙකයි තියෙන්නේ. මනෝකම්ම සහ කායකම්ම. දැන් සියලුම කායකම්ම, සියලුම මනෝකම්ම දැනගන්න නෙමෙයි. සියලුම නෙමෙයි. මේ මොහොතේ එතකොට එකයි දැනගන්න තියෙන්නේ. වර්තමාන ක්‍රියාව මොකද්ද? වර්තමාන කායික ක්‍රියාව මොකද්ද? නැතිනම් වර්තමාන සිතිවිල්ල මොකද්ද? සිතින් කරන ක්‍රියාව මොකද්ද? ඒ දැනගන්න. ඒ භාවනාවයි අපි මේ වැඩසටහන පුරාම වඩන්නට, ප්‍රගුණ කරන්නට සහ පුහුණු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, මේ ඒ භාවනාව ගැන අපි දැන් පුහුණු වෙනකොට ඒ අවබෝධය ලැබෙයි. දැන් අහන්න ප්‍රශ්න තියෙනවද? මේ ඔය භාවනාව ගැන නෙමෙයි, කාලසටහන ගැන, නැතිනම් වෙන මේ මධ්‍යස්ථානයේ සිටිනකොට මතුවෙන ප්‍රායෝගික කාරණා පිළිබඳ ගැටලු තියෙනවද? කාලසටහන ලැබෙත් ඇති මේ තව විනාඩි 10කින් විතර මේ ඔසු පැන් තියෙනවා දානශාලාවේ. ඒ නිහඬව රස විඳින්න අවධානයේ භාවනාවක් විදිහට ඒ කරන කායික ක්‍රියා, ඒ වෙලාවේ පහළ වෙන සිතිවිලි, හැඟීම්, ප්‍රතිචාර, ප්‍රතික්‍රියා ගැන විමසිල්ලෙන්. ඉන්පස්සේ ක්‍රියා භාවනා, මේ ක්‍රියා භාවනා මේ ආපසුව ඊගෙන සවිස්තරාත්මකව කතා කරන්නම්. හැබැයි මේ වෙලාවේ වචනයක් කීවොත් මේ ක්‍රියා භාවනාව තමයි කාලසටහනේ තිබෙන වැදගත්ම අංගය. දැන් ප්‍රායෝගික වශයෙන් ක්‍රියා භාවනාවේදී ඔය අතු ගන්නවා, වැසිකිලි නාන කාමර පිරිසිදු කරනවා, දානශාලාව පිරිසිදු කරනවා, මේ ශාලාව පිරිසිදු කරනවා, කෙනෙකුට පුළුවන් මල් ටිකක් කරලා ගේන්න, ගිලම්පස හදලා තියන්න. දැන් ඒ වගේ වතුර දාන්න ওই පැලවලට, ඒ වගේ දැන් ප්‍රායෝගික පැත්තෙන් එහෙම වැඩ ටිකක් තියෙන. ඒ වැඩ ඔය කියපු ටික බොහෝ දේ මේ මධ්‍යස්ථානයට කරන උදව්වක්. දයතු ගානික එනාන කාමර වැසිකිලි පිරිසිදු කිරීම, දානශාලාව පිරිසිදු කිරීම, මේ ශාලාව පිරිසිදු කිරීම, ඒ ඔබ ඒ කරන කටයුතු මේ මධ්‍යස්ථානයේ පැත්තෙන් ලොකු උදව්වක් මධ්‍යස්ථානයට කරන. එහෙම නැත්නම් ඒවට කෙනෙක් යොදවන්න වෙනවා. එතකොට ඒ මුදලක් අවශ්‍ය වෙනවා, වැටපක් යොවන්න වෙනවා. ඒ මධ්‍යස්ථානයට කරන උදව්ව. හැබැයි ඒ නිසා නෙමෙයි ඒ වැදගත්ම අංගය කියා කීවේ. ඒක ක්‍රියා භාවනාව. ඒ නිසා නෙමෙයි. ඒ කරන වැඩවලට මිලක් වුණනම් අපිට තක්සේරු කරන්න පුළුවන්. කියන්නේ කෙනෙක්කට කීයක් දෙන්න ඕනේද ඔය වැඩ ටික කරන්න සේවකයෙක් ගත්තා. ඒතර ඒක ඒ මධ්‍යස්ථානීය පැත්තෙන් ලැබෙන ප්‍රයෝජනෙට මිලක් තියෙනවා. මිලකින් තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියා භාවනාවේ යෙදෙන කෙනාට ලැබෙන ප්‍රයෝජනෙට මිලක් නැහැ. ඒ වටිනාකම තීරණය කරන්න බෑ. ඒ නිසා මේ අපි ඒ ගැන පසුව කතා කරමු. ක්‍රියා භාවනාව එක දීපවත් පොතෙත් ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඔබට අවශ්‍ය නම් මේ භාවනාව ඔබේ ජීවිතයට ගෙනියන්න, සාමාන්‍ය ජීවිතයට ක්‍රියා භාවනාව තමයි හොඳම දොරටු. ඉතින් ඊළඟට ක්‍රියා භාවනාවෙන් පස්සේ නැවත ශාලාවට එන්න හතරහමාරට සමූහ භාවනාව සඳහා. ඉන් පස්සේ පහමාර ඉතනකල් අපි මේ ශාලාවේ භාවනා කරනවා. පහමාරට විතර එලිමහනේ කරන භාවනාව. හයිට හන්දෑවේ ඒ සෑලු ආහාරය. ඊළඟට 6:40ට විතර සමහර දීප කාලසටන 6:30 කියලා ඇත්තේ. නමුත් 6:40ට විතර අපි මේ ශාලාවේ තෙරුවන් වන්දනාව කරනවා. මල් පහන් ගිලම්පස පූජා කරනවා. මේ කෙනෙක් කැමති නම් ඒ ගිලම්පස හදලා මෙතෙන්ට පූජා කරන්න. ඊට කලින් 6:40ට කලින් මල් ගෙනල්ලා මල් නෙල්ලා පූජා කරන්න. ඒ කැමති කෙනෙක් ඒ වතාවත් වල දෙන්න. ඒක සමූහ වන්දනාවට උදව්වක් වෙයි. එතන මේ සමූහ වන්දනාව කියන්නේ මේ කටපාඩමින් ගාථා ටිකක් කියලා ඉවර කිරීම නෙමෙයි. එහෙම කියලා ඊටික මේ ටික කියලා ඉවර වෙන්න ඕනි කියලා එහෙම කියලා ඉවර කිරීම නෙමෙයි. ඒ භාවනාවක්. වන්දනාව කියන්නේ බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව. අඩුම ගානේ මේ භාවනා තුන. තව තියෙනවා ඒකේ මෛත්‍රී භාවනාව තියෙනවා. ඒ නිසා භාවනාවක් කරනවා කියන හැඟීමෙන් වන්දනාවට එක්තු වෙන්න. හදිස්සියක් නැහැ. තන්පත්ව අනිත් අයගේ හඬට ඇහුම්කන් දෙමින් උදව්වක් වෙමින් වන්දනාව දෙන හදවතින්. හදවතින් වන්දනා කරනවා. වන්දනාව කියන්නේ හදවතින් කරන්න ඕන දෙයක්. එවිට හදවතට දැනෙනවා ඒ වන්දනාවේ ආශිර්වාදය, වන්දනාවේ භවනාව. ඒ තමන්ටම දැනෙනවා. වාඩි වෙලා වන්දනා කරන්න කලින් හිටිය කෙනා නෙමේ වන්දනාවෙන් පස්සේ මීට වැඩිය නිවුණු ශාන්ත තත්වයට පත් වුණු හදවතින් සතුටු වුණු කෙනෙක් ඉන්නේ. ඒ වන්දනාව අපි කරන්නේ මෙතන බිම වාඩි වෙලා. වන්දනාවෙන් පස්සේ නැවත ඉතින් වාඩි වෙන්න පුළුවන් කැමති නම් අපි ටික වෙලාවක් භාවනා කරනවා. භාවනාවෙන් පස්සේ ධර්ම සාකච්ඡාව. ඒ ධර්ම සාකච්ඡාව තියෙන්නේ අර මා කලින් කිව්වා වගේ මේ කමඨහන් පිළිබඳ සංගායනාවක් කරන්න නෙමෙයි. අපි මේ යන ගමන ගැන, අපේ අත්දැකීම් ගැන අපිට තියෙනවා නම් ලිහා ගන්නට, බේර ගන්නට දැන් ඒ ගැන අහගන්න. එනිසායි ධර්ම සාකච්ඡාවෙන් ප්‍රයෝජන ගන්න ප්‍රායෝගික සහ අදාළ කාරණා වලට සීමා කරමින් ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න නැත්නම් අපි එකතුලා ඒ වෙලාවෙත් භාවනා කරමු. ඒ තමා අද දවසේ ඉතිරි කාල සටහන. කල්‍යාණ මිත්‍රවරුනි, මා එක කාරණයක් කලින් කිව නිහඬියාව පිළිබඳ ඊළඟට මේ කාලයත් එක්ක නෑ අපිට තරගය දුවන්ට අවශ්‍ය නෑ. අපි ඉන්නේ කාලයට පිටුපසින් නෙමෙයි, දුවල කාලය අල්ලන්නටත් බෑ. ඒ නිසා කටයුතු සංසුන්ව කරන්න, හිතාමතාම වේගය අඩු කරන්න, හිතාමතා වේගය අඩු කරන්න. මොන දේ කළත් හිතාමතාම හැම දෙයක්ම කරන්න, අවධානයෙන් කරන්න, කරන ඕනෑම දෙයක් අවධානයෙන් කරන්න. නිහඬියාවයි සංසුන් හැසිරීමයි අවධානයයි මේ අංග තුන, මේ අපූර්වතම අංග තුන එකතු වුනහම හරිම ලස්සනයි. එතන නිර්මාණය වෙන්නේ අපූර්ව ලස්සනක්. නිශ්ශබ්දතාවයයි සංසුන් හැසිරීමයි අවධානයයි. භාවනා යෝගියෙක් නිර්මාණය වෙන්නේ මේ කාරණා තුන එකතු වෙන තැන. මේ කාරණා නැත්තම්, එකක් හෝ දෙකක් හෝ තුනම හෝ නැත්තම් එතන යෝගියෙක් නැහැ. කොතන හිටියත්, මේ ශාලාවේ හිටියත්, එලිමහනේ හිටියත්, දානශාලාවේ හිටියත්, කුටි හිටියත්, නිශ්ශබ්දතාවයයි අවධානයයි සංසුන් බව දිනු කරා. හොඳයි, එහෙමනම් ඒ ඔසුපෙන් සිහියෙන් රස විඳින්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.